එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙට දිනේ ජූනි 15 වෙනිදා වැඩිහිටි හිංසනය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය ලෙසට ප්‍රකාශයට පත් කොට තිබෙනවා. අපි වැඩිපුර කතා බහ කරන්නේ විශේෂයෙන්ම ළමා සහ කාන්තා හිංසනය ගැන. නමුත් වියපත්වන ජනගහනයක් ඇති රටවල් බොහොමයක් ඇති මේ සමයේ වැඩිහිටි හිංසනයද සැඟවී ඇති සත්‍යයක් බවට පත් වී ඇති බවට තමයි වාර්තා වන්නේ. ඉතින් එනිසාම අද අපි වැඩිහිටි හිංසනය පිළිබඳව වැඩිපුර කතා බහ කරන්න කල්පනා කළා. ඒ සඳහා අපිත් සමග එකතු වන්නේ නිව් සවුත් වේල්ස් සීනියර් රයිට්ස් සර්විසේ නීතිඥ නාලිකා පද්මසේන. නාලිකා, අපි ඔබ මුලින්ම අයිබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයිබෝන් චරිත.
නාලිකා, අපි කතාබහ අපි පටන් ගනිමු මේ වැඩිහිටි හිංසනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියන දේ මුලින්ම පැහැදිලි කරලා.
සජාතීන්ගේ මහතමුළුව, මේක සජාතීන්ගේ සංවිධානය, ඇත්තටම වැඩිහිටි හිංසනය කියන එක මෙන්න මේ විදිහටයි නිර්වචනය කරලා තියෙන්නේ. කියන්නේ විශ්වාසවන්ත භාවය අපේක්ෂා කරන සම්බන්ධතාවයක් තුළ වයස්ගත පුද්ගලයා එකවරක් හෝ නැත්නම් නිතර හානිකර හෝ අසහනකාරී තත්වයකට පත් කරනන්ට මේ ක්‍රියාවක් හෝ සුදුසු ක්‍රියාවක් අවශ්‍ය වෙලාවට නොකරනවා නම් අන්න ඒක තමයි වැඩිහිටි හිංසනය කියලා මේ උත්සජාතික සංවිධානයේ නිර්වචනය කරලා තියෙන්නේ.
වැඩිහිටි හිංසනය පිළිබඳව කතාබහ කිරීම ඇත්තටම එතරම්ම ප්‍රචලිත ලෙසට මම දැකලා නැහැ. නාලිකා, කොහොමද ඇත්තටම මේ පිළිබඳව කතාබහ කරන්න ආරම්භ වුණේ? මෙවන් සිදුවීම් කොතරම් දුරට දැන් ව්‍යාප්ත වෙලා තිබෙනවද?
ඔව්, දැන් මෙන්න මෙහෙමයි. ඒක ඇත්තටම මේ වුණේ අලුතෙන්, ඒක ඇත්තටම අලුතෙන් අලුත් දෙයක් නෙමෙයි. නමුත් ඒක දැන් 2011 තමයි December මාසේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සතිවාරයේදී රෙසලූෂන් 76/127 මගින් තමයි ජූනි මාසේ 15 වෙනිදා ලෝක වැඩිහිටි හිංසනය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස නම් කරන්නට යෙදුනේ. මෙම වයස්ගත වීම පිළිබඳව දෙවන ලෝක සමුළුව සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක ඇත්තටම එතනින් එළියට ආවේ. දැන් මේ දිනෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මුළු ලෝකයේ සියලු දෙනාම, කියන්නේ රටවල්ලුයි විවිධ ජන කොට්ටාශය හැම කෙනෙක්ම වැඩිහිටි ජන කොට්ටාශය අත්විඳින විවිධ හිංසනයන් පිළිබඳව ජාතිමය වශයෙන් විරෝධතා ප්‍රකාශ කිරීමත් ඒ පස් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා ගැනීමත් තමයි මේ දිනය තුළින් බලාපොරොත්තු වෙන එක බලාපොරොත්තුවක්. දැන් එහෙම ඒ දිනේ ඇති වෙන හේතුවක් තමයි ජාතීන්ගේ මහලේකම් බැංකි මෝන් කියන විදිහට ඉතාමත්ම කනගාටුදායක කරුණ නම් මේ වැඩිහිටි හිංසනයකින් අපරාධයෙන් ඒක ඇත්තටම අපරාධයක් කියලා දැන් නම් කරලා තියෙන්නේ. ඒක සිදුවන්නේ ඉතාමත් රාජකීයත්ව සහ පුද්ගලික මංචනේ, කියන්නේ වැඩිහිටියාගේ නිවසේදීමයි. ඒ පිළිබඳව හඬ නැගීම හෝ මහජන ප්‍රතිනාවේ ගොඩ නැගීම ඉතාම වැදගත් කියන එක තමයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලෙන්න ප්‍රතිචාරය. ලෝකයේ ඇත්තටම ජනගහනය අවුරුදු 60ට වැඩි පිරිසගේ දෙගුණයක් වෙනවා කියලා තමයි දැන් නිගමනය කරලා තියෙන්නේ. එතකොට දැන් 1995 මේ අවුරුදු 60ට වැඩි පිරිස මිලියන 542 වුණේ. නමුත් දැන් ඒක 2025 බිලියන 1.2 වෙන බව තමයි දැන් දැනට දත්තවලින් පවසන්නේ. දැන් ඒ පිරිසෙනුත්, ඒ කියන්නේ බිලියන දැනටින්න මිලියන 542කින් 6% යම් හෝ ආකාරයක හිංසනයකට ලක් වෙන බව මේ දත්තවලින් මේ දක්වලා තියෙනවා. වයවුඩ් පුද්ගලයෙක් ගත්තහම ඒක කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක අපි අමතක කළොත් ඒ තැනැත්තම යම්කිසි දැන් තමන්ගේ කියන්නේ තමන්ට විශ්වාසවන්ත වූ සම්බන්ධතාවයක් තුළ මේ ට්‍රස්ටඩ් රිලේෂන්ෂිප් එකක් උඩ තමයි තැනකදී තමයි දැන් මේක වෙන්නේ. එතකොට දැන් දරුවෙක්ද ෆැමිලිකේ කෙනෙක්ද කියන එක කෙසේ වෙතත් ඒ වගේ මොන හරි දෙයක් වුණාම ඒ පුද්ගලයා මොකද එයා හොඳටම වළඳු. එතකොට ඒ වගේ තැනකදී මානසික වශයෙන්ුත් ශාරීරික වශයෙන්ුත් වෙන පීඩනේ ඉතාමත් ඉහළ. තෝද දැන් ඔස්ට්‍රේලියාව ගත්ත දැත්තට මම දැන් නිසාත්වයෙන් දැන් නිසාත්වයස් ගත්තහම අවුරුදු 60ක වැඩි ජනගහනය මිලියන 1.1ක් තියෙනවා. තෝද මේක මේ හිංසනය කායික හිංසනයක් වෙන්න පුළුවන්, මානසික එකක් වෙන්න පුළුවන්, වෙන බවම කියන්නේ ඉමෝෂනල් ඇබියුස් එකක් වෙන්න පුළුවන්, ලිංගික සහ මුල්‍යමය යන විවිධාකාරවලින් වෙන්න පුළුවන්. මම දැකලා තියෙන විදිහට අපිට ලැබෙන දුරකථන ඇමතුම් අනුව වැඩිපුරම මේ නිසාත් ස්පාන්තියේ වාර්තා වෙන මේ වැඩිහිටි හිංසනය තමයි ෆිනෑන්ෂියල් ඇබියුස් කියන්නේ මූල්‍යමය වශයෙන් එයාලව මේ හිංසනයට භාජනය වෙන අවස්ථා. ඒකද මේ වැඩිහිටි හිංසනයේ දිනු රටවලත් නිදුණු රටවලත් වාර්තා නොවන අපරාධයක් ලෙස තමයි සඳහන් වෙන්නේ.
එතකොට මේ ආකාරයට වැඩිහිටි හිංසන සිදුවන ආකාරය සහ වැඩිහිටියන්ට ඇති අයිතීන් පිළිබඳවත් අපි දැනගන්නට කැමති නාලිකා.
අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පුංචි ළමෙක් ගත්තාම දැන් පුංචි ළමයාගේ වැඩෙන කාලේ වෙනකොට දෙමව්පිය තමයි දරුවගේ කන්න බොන දේවල් ඇඳුම් සැලඳුම් පාසල් යන්නේ කොහෙද? පස්සේ හැමදේම දරුවාගේ ජීවිතේ වටා සියලු දේවල් සාලනය වෙන්නේ දෙමාපියන් විසින්. නමුත් ඒ දෙමාපිය වයසට යනකොට දරුවා තමයි ඊට පස්සේ ඒගොල්ලන්ගෙන හොයලා බලන්නේ. එතකොට එයා එතකොට එතන වෙන්නේ අර රිවර්ස් කන්ට්‍රෝල් එක. එතකොට දෙමාපිය වයසට යනකොට දැන් අපි ගොඩක් වෙලාවට දරුවා හිතන්නේ දැන් අම්ම තාත්තා වයසට යනවා දැන් අපි තමයි කන්ට්‍රෝල් එක අපිට ගන්න ඕනේ කියලා. දැන් ඊට පස්සේ වයසට යනකොට වෙන දේ තමයි දැන් අපි හොඳටම දන්නවා එයාලා වර්නබල් සර්ටන් එක එක පැති දැන් සමහරු වයසට යනකොට සමහරු හොඳට යාති මානසික තත්ත්වය හෝ ශාරීරික කායික තත්ත්වය හොඳින් ඉන්න කොටසක් නේකම ඒක එක්කන එක එක විදිහට මේ ඒජින් ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට දැන් සමහර මානසික වශයෙන් කැපැසිටි කියන එක ඒගොල්ලන් කොයි විදිහට මේ හැම දෙයක්ම කරන්න ඕනේ කියන එක. ඒතකොට කැපැසිටි එක තියෙන විදිහට තමයි සමහර තීරණය ගන්න. දැන් මෙතනදි වෙන්නේ ගොඩක් වෙලාවට දැන් පුද්ගලයා වයසට යනකොට එයාලට අවශ්‍ය වෙනවා එක්කෝ පවර පැටර්න් එකක් හරි ගාඩියන්ෂිප් ඕඩර් එකක් අපොයින්ට්මන්ට් එකක් හරි කරන්න. එයාලගේ ජීවිතයේ අවශ්‍ය අවශ්‍ය කාලයට වීසු මේ තීරණ ගැනීමේදී දැන් ඌව තමයි ගොඩක් වෙලාවට මේ පුද්ගලයා හිංසනයට භාජනය වෙන්න පුළුවන් මේ ගොඩක් අවස්ථා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිකුත් කරලා තියෙනවා ඕල්ඩ් පර්සන් ප්‍රින්සිපල්ස් කියලා පිළි අරගත්ත ප්‍රින්සිපල්ස් කීපයක් තියෙනවා. කොටස් පහකට බෙදලා තියෙන්නේ එකක් තමයි ඉන්ඩිපෙන්ඩන්ස් කියන්නේ නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම්. ආහාර වතුර නිවාස පහසුකම් ඇඳුම් පැළඳුම් කියන්නේ ඒවා බේසික් නීඩ් කියන එක ඒ වගේ දේවල් ලබා ගැනීමට තියෙන මූලික නිදහස. ඊළඟට එයාලා ඒ විදිහටද ක්‍රියාකාරීව සහභාගී වෙන්නේ කියන්නේ සමාජයේ හෝ ඊට පස්සේ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් තමන්ගේ පූර්ණ ජීවිතයක් ගත කිරීමට ඇති නිදහස. කල්චරලි කියන්නේ සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් ඊළඟට තමයි අභිමානය කියාගෙන ජීවත් වීමේ අයිතිය. දැන් ඔය ටික ඔක්කොම මේ කියන්නේ අයිතිවාසිකම් විදිහට ජාතීන්ගේ සංවිධානය විසින්ම නම් කරලා තියෙනවා. ඒකට එහෙමනම් ඒ වගේ දෙයක් වෙනකොට එයාලට අයිතිවාසිකම තියෙනවා ඒ ගැන කතා කරන්න. සමහර වෙලාවට දැන් මෙන්ටලි ඒ ගැන සම්බන්ධයෙන් කතා කරන්න බැරි කෙනෙක් කැපැසිටි එක නැත්තම් ඒකට ඒ ගැන කතා කරන්න එයාට ළඟින්ම සම්බන්ධ වෙච්ච කෙනෙකුට පුළුවන්. ගොඩක් වෙලාවට දැන් පවර ඔෆ් ඇටර්නි හිකින් හරි ගාඩියන්ෂිප් ඔපෙන්මන්ට් හිකින් හරි කරන්නේ
ඔබ සඳහන් කළ ඒ ආකාරයට පවර් ඔෆ් ඇටර්නි ඒ වගේ විවිධ කටයුතු මගින් මේ වගේ තත්ත්වයට පත්වෙන වැඩිහිටියන්ට උපකාර ලබා ගැනීමට අවස්ථා තිබෙනවා කියලා අපි ඒ පිළිබඳවත් තව වැඩිපුර කරුණු දැනගන්න කැමති නාලිකා.
පවර් ඔෆ් ඇටර්නි හිකින් කරන්න පුළුවන් ඉඩකඩම් සම්බන්ධයෙන් නීතිමය සම්බන්ධයෙන් හෝ මූල්‍යමය වශයෙන් තීරණ ගැනීම පමණයි. ඊට පස්සේ ගාඩියන්ෂිප් එකකින් කරන්න පුළුවන් හතර සෞඛ්‍ය සේවා යා කොහේද ඒජ් කෙයාර් ෆැසිලිටේට යන්නේ. ඊට පස්සේ මේ දන්ත සේවා ඒ ටික විතරයි ඒ අපොයින්ට්මන්ට් එකකින් කරන්න. දැන් ගොඩක් වෙලාවට ඇත්තටම අපේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් වෙන්නේ සමහරු අපොයින්ට්මන්ට් දෙකම අබියුස් කරනවා. ඒකට කවුරු හරි කෙනෙක් හිතනවා නම් තමන්ගේ අයිතිවාසිකම් වලට හෝ තමන් මොනවා හෝ ආකාරයකට හිංසනයකට භාජනය වෙනවා නම් ඒ ඕන කෙනෙකුට අපේ ආයතනයට කතා කරලා ඒ ගැන කතා කරන්න පුළුවන්. මං අංකය දෙන්න 1800 402 7 9. එහෙම නැත්නම් පොලිසියට කතා කරන්න පුළුවන් 300. අනිත් එක තමයි මං මතක් කරන්න කැමති දැන් ගොඩක් අය ඊළඟ තියන්නේ තමයි ඒජ් කේ ගැන කතා කරන්නේ. ඒ සම්බන්ධයෙන් මම හරි විස්තර ඕනනම් කතා කරන්න ඕන කෙනෙකුට යන්න පුළුවන් මයි ඒජ් කේ කියන්නේ මහාණ්ඩුව මගින් නීතිගත කර ඇති මේ දැන් එක තැනකින් මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඒකට ඒකට කතා කරන්න පුළුවන් නම්බර 1800 200 422. මේ පුද්ගලයාගේ assets and income, කියන්නේ ආදායම් සහ වත්කම් අනුව තමයි ඒජ් කියා දෙවන්න ඕන ධනං තීරණය වෙන්නේ. ඒක ඇත්තටම ඒ ඇසෙස්මෙන්ට් එක කරන්නේ සෙන්ට්‍රල් ඉන්ස්ටිටියුට්. ඒකට ඕන කෙනෙකුට සෙන්ට්‍රල් ඉන්ස්ටිටියුට් කතා කරලා සෙන්ට්‍රල් ඉන්ස්ටිටියුට් ඉන්න ෆයිනෑන්ෂියල් ඔෆිසර්
එම්නම් නාලිකා අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට SBS සිංහල සේවයත් සමඟ එකතු වීම පිළිබඳව.
කොමිස්තුතිය අවස්ථාව ලබා දුන්නට.